නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ සම්මා වායාමෝ ආනන්ද භාවිතෝ බහුලීකතෝ රාග විනය පරියෝසානෝ හෝති දෝෂ විනය පරියෝසානෝ හෝති මෝහ විනය පරියෝසානෝ හෝති ඉති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපේ සුපුරුදු පරිදි ඉරිදා ධර්ම දේශනාව සඳහායි සූදානම් වෙලා තියෙන්නේ. අපේ ඉරිදා ධර්ම දේශනාව සඳහා මාතෘකාව සපයාගත්තේ මේ දිනවලදී බ්‍රාහ්මණ සූත්‍රයෙන්. බ්‍රාහ්මණ සූත්‍රය අන්තර්ගත වෙලා තියෙන්නේ සංයුත්ත නිකායේ මග්ග සංයුත්තයේ. ඒතර මග්ග සංයුත්තය ඇතරම ආරෂ්ඨාංග මාර්ගය පිළිබඳව විග්‍රහ කරන සූත්‍ර අන්තර්ගත වෙලා තියෙන කොටසක්. ඉතින් එතකොට මේ බ්‍රාහ්මණ සූත්‍රයේත් බුදුරජාණන් වහන්සේ ආරෂ්ඨාංග මාර්ගය සම්බන්ධයෙන් කෙටි විවරණයක් කරනවා. ඉතින් ඒකට ප්‍රස්තුත වෙන්නේ එක්තරා අවස්ථාවකදී ආනන්ද ස්වාමීන් වහන්සේ පිණ්ඩපාතේ වැඩම කරනවා සැවැත්නුවර ඒ නගරයේ. ඉතින් එතකොට ඒ නගරය හරහා යනවා ජානුස්සෝනි කියලා බ්‍රාහ්මණෙක්. ඉතින් බ්‍රාහ්මණයා සම්පූර්ණයෙන්ම සුදු පාට වස්ත්‍රයෙන් තමයි සැරසිලා ඉන්නේ. ඒ වගේම එයා පරිහරණය කරන සියලුම දේවල් සුදු පාටින් සකස් වෙලා තියෙනවා. එයා ගමන් කරන අශ්ව රථය සුදු පාට අසුන් යොදලා තියෙනවා. ඒ වගේමයි මේ අශ්ව රථය සම්පූර්ණයෙන් සුදු පාට ඇතිරිලි වලින් ආවරණය කරලා තියෙනවා. ඉතින් මේ නිසා මේ අපූරු ශ්වේත වර්ණ රථයත් ඒකේ ගමන් කරන සියලු දෙනාමත් සුදු පාට වර්ණයෙන් සැරසී සිටීමත් කියන මෙන්න මේ කාරණාව දකින ඒ රටවැසියන් ඒක දැකලා බොහොම මවිතයට පත් වෙනවා. ඒ වගේම බොහොම ප්‍රසාදයක් ඇති කර ගන්නවා. ඉතින් රථය සම්බන්ධයෙන් ඒ අය ඒක දිව්‍ය රථයක්ය, බ්‍රහ්ම යානාවක්ය කියලා බොහොම ප්‍රශංසා මුඛයෙන් කතා කරනවා. ඉතින් මේක දකිනවා ආනන්ද සාමින් වහන්සේ. ඉතින් ඊට පස්සේ උන්වහන්සේ පිණ්ඩපාතයෙන් පස්සේ පෙරලා ජේතවනාරාමයට වැඩම කළාට පස්සේ බුදුරජාන් වහන්සේට පසු වේලාවක සඳහන් කරනවා, මතක් කරනවා. මතක් කරලා පුංචි ඉල්ලීමක් කරනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස අපිට මෙබඳු බ්‍රහ්මයානාවක් මෙබඳු දිව්‍යයානාවක් ධර්ම විනය පැත්තෙන් පෙන්වලා දෙන්න පුළුවන්ද කියලා. තී අවස්ථාවේ තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ, ආනන්ද මේ ධර්ම විනයට අනුව ධර්මයානාවක් කියලා කියන්නේ, බ්‍රහ්මයානාවක් කියලා කියන්නේ, දිව්‍යයානාවක් කියන්නේ වෙන එකක් නෙමෙයි, මේ ආරෂ්ඨාංග මාර්ගයයි කියලා. ඉමස්සේවකෝ ඒතං ආනන්ද අරියස්ස අට්ඨංගිකස්ස මග්ගස්ස අදිවචනං බ්‍රහ්මයානං ඉතිපි ධම්මයානං ඉතිපි අනුත්තරෝ සංගාම විජයෝ ඉතිපි. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ ආරෂ්ඨාංග මාර්ගයට කියන සමාන පදයක්, පරියාය පදයක් තමයි මේ බ්‍රහ්මයානේ කියලා කියන්නේ, දිව්‍යයානේ කියලා කියන්නේ, ධර්මයානේ කියලා කියන්නේ. ඒ වගේමයි මේ කෙලෙස් සටනත් එක්ක කරන ඒ සංග්‍රාමයේදී භාවිතා කරන අනුත්තර වූ යානාවක් කියලා සඳහන් කරන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ ආරෂ්ඨාංග මාර්ගයටයි කියලා එදා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. එතකොට මේ බ්‍රාහ්මණ සූත්‍රයේදී ආරෂ්ඨාංග මාර්ගය සම්බන්ධයෙන් කෙටි විවරණයක් එනවා. අපි ඒක මූලික කරගෙන තවත් විවිධාකාර සූත්‍ර වලින් කරුණු ගෙන හැරපාමින් උචාවන්ත වෙනවා මේ දිනවල ආරෂ්ඨාංග මාර්ගය ගැන ධර්මදේශනා මාලාවක් කරගෙන යන්න. ඉතින් අද වෙනකොට අපි සෑහෙන දුරක් මේ දේශනා මාලාවේ පැමිණලා තියෙනවා. ඉතින් මේ පින්තුන් දන්නවා ආරෂ්ඨාංග මාර්ගය කියවහම අංග 8කින් යුක්තයි. ඒකේ ප්‍රඥා ශික්ෂාවට සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන කොටස් දෙක අන්තර්ගත වෙලා තියෙනවා. අපි මේ දෙක ගැන සාකච්ඡා කළා. ඊළඟට සීල ශික්ෂාවට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන කොටස් තුන අන්තර්ගතයි. අපි ඒකත් පහුගිය සතිය වෙනකොට සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා අවසන් කළා. ඊට පස්සේ අද අපිට පටන් ගන්න පුළුවන් සමාධි ශික්ෂාව. සමාධි ශික්ෂාවේ කරුණු තුනක් අන්තර්ගත වෙනවා. ඒ තමයි සම්මා වායාම සම්මා සති සම්මා සමාධි. මේ පින්වතුන්ට මේ පෙන්눔 කරලා තියෙන රූප සරහන්නුත් ඒක දැක ගන්න පුළුවන්. එතකොට ඒකෙනුත් අපි උත්සාහවන්ත වෙලා තියෙන්නේ විවිධ වර්ණ වලින් මේ කොටස් තුන වෙන්වෙන් වශයෙන් පෙන්ලා දක්වන්න. දැන් එතකොට අපිට අද කතා කරන්න පුළුවන් සාකච්ඡා කරන්න පුළුවන් සම්මා වායාම යහපත් වෑයම කියන මෙන්න මේ කාරණාව සම්බන්ධයෙන්. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශයක් කරනවා සම්මා වායාමෝ ආනන්ද භාවිතෝ බහුලීකතෝ රාග විනය පරියෝසානෝ හෝති දෝෂ විනය පරියෝසානෝ හෝති මෝහ විනය පරියෝසානෝ හෝති. ආනන්ද, යම්කිසි තැනැත්තෙක් මෙන්න මේ සම්මා වායාමය නැත්තම් සම්‍යක් වෑයම යහපත් වෑයම යම් කෙනෙක් දරනවා නම් අන්න එයාට හැකියාවක් ලැබෙනවා රාගය විනයනය කරන්න, දුරු කරන්න, ක්ෂය කළා හරින්න. ඒ වගේමයි ද්වේෂය දුරු කළා, බැහැර කළා හරින්න. ඒ වගේමයි මෝහය හිතින් අයින් කළා, බැහැර කළා හරින්න එයාට අවස්ථාවක් ලැබෙනවා. එතනම් අපි ටිකක් උත්සාහන්ත වෙමු. මොකද්ද මේ සම්මා වායාම කියන මාර්ගංගයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරලා දෙන්නේ කියලා. දැන් කෙටියෙන් අපිට මතක් කරගන්න පුළුවන් සම්මා වායාම කියලා කිව්වහම මුලින්ම ඒකේ අන්තර්ගත වෙන්නේ සංවර කිරීමක්. ඒ කියන්නේ අපේ හිතේ අකුසල් පහළ නොවෙන්න වග බලා ගැනීමක්. තාම අකුසල් පහළ වෙලා නැහැ. ඒ නූපන් අකුසල් නූපද වීම සඳහා දරන වෑයම මුල් අවස්ථාවෙන් ගැනෙනවා. ඊළඟට යම් හෝ හේතුවක් නිසා, අපේ අතපසු වීමක් නිසා, අසතිමත් වීමක් නිසා හිතේ අකුසලයක් මේ වෙනකොට පහළ වෙලා තියෙනවා නම් ඒක හිතේ තියාගන්න නැතුව ඒක හිතෙන් දුරු කරන්න, අත්හැරලා දාන්න දරණ වෑයම, ඒ උපන් අකුසල් දුරු කිරීම සඳහා දරණ වෑයම දෙවන වෑයම වශයෙන් සඳහන් වෙනවා. ඊට පස්සේ කුසල පක්ෂය ගැන ඊළඟට පෙන්නුම් කරනවා, පෙන්නලා දෙනවා. නූපන් කුසල් උපද වීම සඳහා දරණ වෑයම. අපේ හිතේ යම් යම් ಗುಣධර්ම දියුණු කරගන්න අවශ්‍යයි, කුසලතාවයන් දියුණු කරගන්න අවශ්‍යයි, බෝධිපාක්ෂික ධර්මයන් දියුණු කරගන්න අවශ්‍යයි. ඒ ඒ බෝධිපාක්ෂික ධර්මයන් දියුණු කර ගැනීම සඳහා දරන වෑයම තුන්වන වෑයම වශයෙන් පෙන්නුම් කරනවා. ඊට පස්සේ හතරවන වෑයම වෙන්නේ, හතරවන වෑයම වෙන්නේ බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා. දැන් යම් කෙනෙක් මේ විදිහට සම්‍යක් වෑයමක් දරලා ටික ටික තමන්ගේ සිත් සතන් තුළ ගුණධර්ම දියුණු කරගන්නකොට, ඒවා සමහර ලාවට මේ අකුසලයන් නැත්නම් අගුණයන් වගේ නෙමෙයි, ඒවා ඉක්මනටම නැති වෙන්න පුළුවන්. මේවා හරි අමාරුයි හිතේ පවත්වන්න. මොකද අපේ හිත පුරුදු වෙලා තියෙන්නේ හුඟක් වෙලාවට අකුසල පැත්තට. ඒ නිසා මේ කුසල පක්ෂය හිතේ දියුණු කරද්දී සෑහෙන වෑයමක් දරන්න වෙනවා. ඒ දියුණු කරගත්ත දේවල් රඳා පවත්ව ගන්න, ඒවා ආරක්ෂා කරගන්න. එතකොට මේ උපන් කුසල ධර්මයන් තවදුරටත් රැක ගැනීම සඳහා, ඒවා බහුලීකృత කර ගැනීම සඳහා, වර්ධනය කර ගැනීම සඳහා, පරිපූර්ණ කර ගැනීම සඳහා දරන වෑයම මේ හතරවන වෑයම වශයෙන් පෙන්වනවා. ඒතර මේ විදිහට සතර ආකාරයකින් සම්‍යක් ප්‍රධාන වීරයන්, සතර සම්‍යක් ප්‍රධාන වීරය කියලා අපි සඳහන් කරනවා. මේ සම්මා වායාම කියන කොටස හතර ආකාරකින් ඒ විදිහට ධර්මයේ පෙන්වුම් කරලා දෙනවා. ඉතින් එහෙනම් අපිට මේ සතර ආකාර සම්‍යක් ප්‍රධාන වීරය ගැන තමයි අද ටිකක් තව තව විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකේ පළවෙනි කොටස, ඒ තමයි නූපන් අකුසල් නූපද වීම සඳහා දරන වෑයම. ඉතින් මේකටම කියනවා සංවර ප්‍රධාන කියලා. කියන්නේ සංවර වීම සඳහා දරන ප්‍රධාන වීරයක්. ඉතින් ඒක ධර්මයේ සඳහන් වෙන්නේ මේ ආකාරයෙන්, අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය. අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය. ඒ කියන්නේ නූපන් අකුසල් නූපද වීම සඳහා, චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. චන්දං ජනේති, ඒ තනත්තා තුළ ඌමනාවක් ඇති කරගන්න. වායමති, ඒ සඳහා යම් වෑයමක් දරනෝ. විරියං ආරභති, යම් කෙසේ ප්‍රධාන වීරයක් ආරම්භ කරනෝ. ඊළඟට චිත්තං පග්ගණ්හාති, ඒ සඳහා හිත යොමු කරනෝ, හිතේ අදිෂ්ඨානයක් ඇති කරගන්න. පදහති, ඒක දිගට කරගෙන යනවා, ඒක අත්හරින්න නැතුව කරගෙන යනවා. ඒතර මේ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේ කුමක්ද සම්‍යක් ප්‍රධාන වීරයවල එන පළවෙනි වීරය. අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුප්පාදාය. එහෙනම් මේ අපේ හිතේ දැන් මේ වෙනකොට අකුසලයක් පහළ වෙලා නැත්තම් ඒ අකුසල් පුළුවන් තරම් ඈත් කළම තියාගන්න, නූපදවා හරින්න, හිතට ඒවා වැද්දගන්නේ නැතුව ඉන්න අන්න යම් කිසි කෙනෙක් ඡන්දයක් ඇති කරගන්න අවශ්‍යයි, උවමනාවක් ඇති කරගන්න අවශ්‍යයි. ඉතින් මෙන්න මේ උවමනාව කියන එක හරිම වැදගත්. ඒ කියන්නේ අපිට කිසි උවමනාවක් නැත්නම් අපේ හිත ආරක්ෂා කරගන්න හිත ගිහිල්ලා පරණ පුරුද්දට මොනවා මොනා හරි අරගන්නවා. ඒක තමයි යාගේ සාමාන්‍ය ස්වභාවය. එයා මොකද කරන්නේ? පරණ පුරුද්දට මොනවා හරි කාම අරමුණක් කරගන්නවා, ද්වේෂ අරමුණක් කරගන්නවා, මොනවා හරි අතීතය හා සම්බන්ධ දෙයක් කරගන්නවා, අනාගතය හා සම්බන්ධ දෙයක් කරගන්නවා. ඉතින් මේ විදිහට ඒක තමයි හිතේ සාමාන්‍ය ස්වභාවය. ඉතින් අපි අපේ හිත ආරක්ෂා කරගන්නේ නැත්තම් ඉතින් වෙන කෙනෙක්ට ඇවිල්ලා මේක ආරක්ෂා කරන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මුලින්ම බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අන්න ඒ හිත රැක ගැනීම සඳහා, හිත සංවර කර ගැනීම සඳහා දරන ප්‍රයත්නය තමයි පෙන්වුම් කරන්නේ. මේ නිසා ඒකට කියනවා සංවර ප්‍රධානය කියලා. දැන් මේකෙත් අවස්ථා තුනක් අපිට ධර්මය අනුව තේරුම් ගන්න පුළුවන්. පළවෙනි එක තමයි ආරම්භ ධාතු වීරය කියලා කියන්නේ. එයා ඒ උත්සාහය ආරම්භ කරනවා. දැන් අපි මොන වැඩක් කරන්න උනත් ආරම්භයක් තියෙන්න ඕන. එතන මේ ආරම්භය ගන්න එකත් හරි අමාරුයි. අපි කරන්නේම කල් දාන එක. හෙට කරන්නම්, අනිද්දා කරන්නම්, විශ්‍රාම ගිහිල්ලා කරන්නම්, නැත්තම් දරුවෙක් විවාහ කරලා දුන්නාට පස්සේ කරන්නම්, ඔයගේ මොනවා හරි හේතුවක් ඉදිරිපත් කළා වැඩේ කල් දාන එක තමයි සාමාන්‍යයෙන් සිරිත. ඉතින් නමුත් මෙතෙන්දී අවශ්‍ය වෙනවා ආරම්භ ධාතු වීරයක්. මේ වැඩේ මම කොහොම හරි අද පටන් ගන්නවා. දැන් මේ කල් දැම්ම ඇති. තවත් මේක වයසට ගිහිල්ලා කරන්න ගියොත් මේක කරගන්න අමාරුයි. අදම මම මේක පටන් ගන්නවා කියලා අන්න යම්කිසි කෙනෙක් ඒ ආරම්භ ධාතු වීරයක් ඇති කරගන්න අවශ්‍යයි. එයා වැඩේ පටන් ගන්න ඕනේ. වතුරට බහින්න ඕනේ. ඒ වතුරට බහින්න නැතුව හැමදාම අපි ගොඩ ඉඳන් පීනලා වැඩක් නැහැ. ඒ නිසා මේ වතුරට බහින වැඩේ, වතුරට බැහැලා පීනන්න පටන් ගන්න එක ආරම්භ ධාතු වීරය වශයෙන් පෙන්නලා දෙනවා. ඊට පස්සේ හැබැයි වතුරට බැස්සට මොකද ඉතින් පීනන්න ඕනේ. මේක නිකන් අපි එතන හිටියා කියලා ඉතින් එහාට ගමන් කරන්න බෑ. එතරට යන්න බෑ. ඉතින් එහෙනම් ඒ සඳහා යම්කිසි වීරයක් යොදන්න ඕනේ. වායමති. ඊළඟට විරියන් ආරභති. මේ වීරයක් ආරම්භ කරා ඒක දැන් දිගට කරගෙන යන්න ඕනේ. ඒකට කියනවා නික්කම ධාතු වීරය කියලා. දැන් වැඩේ දිගට කරගෙන කරගෙන යන්න ඕනේ. ඒ අතර වාරේ ඉතින් විවිධාකාර බාධාවන් පැමිණෙනවා. ඉතින් බාධාවන් මගහරවමින්, ඒ බාධාවන් වලට නොබියව මුහුණ දෙමින්, ඒවා ජය ගනිමින් ඒ කටයුත්ත කරගෙන යන්න, දිගට කරගෙන යන්න ඒ නික්කම ධාතු වීරයක් අවශ්‍ය වෙනවා. දිගට දිගට කරගෙන යෑම සඳහා ඒ පවත්වන වීරය. අපි තමයි අවශ්‍ය කෙනෙක් භාවනාවක් කරන්න පටන් ගත්තා. හැබැයි පටන් ගත්තට පස්සේ දවසකින් දෙකකින් අත්හැරලා දැම්මා. ඒ කියන්නේ අර නික්කම ධාතු වීරය නෑ. ආයෙත් ඔන්න පටන් ගත්තා, ආයෙත් දවසෙන් දෙකකින් අත්හැරලා දැම්මා. ආයෙත් පටන් ගත්තා, දවසෙන් දෙකකින් අත්හැරලා දැම්මා. ඒ කියන්නේ අර ආරම්භ ධාතු වීරය තියෙනවා, අර නික්කම ධාතු වීරය නෑ. එහෙනම් වැඩේ පටන් ගන්නත් ඕනේ. පටන් අරගෙන විතරක් මදි, ඒක දිගට කරගෙන යන්නත් ඕනේ. දැන් මෙහෙම දිගට කරගෙන කරගෙන යනකොට සෑහෙන චිත්ත අදිෂ්ඨානයක් අවශ්‍ය වෙනවා. හිතේ ලොකු අදිෂ්ඨානයක් අවශ්‍ය වෙනවා මේ එන බාධාවන් ජය ගන්න. ඒ වගේම මේක පරිපූර්ණත්වයක් ඇති වෙන තාක් මේක කරගෙන යන්න. ඉතින් අන්න ඒකේ ඒ අවසන් කාලයේදී හිතේ ඇතිවෙන ප්‍රබල වීරය, මේක මම කොහොම හරි කරනවා, දැන් මේක මම ඉවරයක් කරනවා, වැඩේ සම්පූර්ණ කරනවා, මේ අන්තිම මොහොතේ එන බාධාවන් වලට මම සැලෙන්නේ නැහැ කියලා ඒ ඇතිවෙන ප්‍රධාන වීරයට කියනවා පරක්කම ධාතු වීරය කියලා. ඒතර මෙන්න මේ පරක්කම ධාතු වීරය තමයි නොසැලෙන වීරයක් කියලා කියන්න තියෙන්නේ. ඒතර මේ නිබඳු නොසැලෙන වීරයක් සහිතව දැන් මෙයා කටයුත්ත ඉදිරියටත් කරගෙන යනවා, යම් යම් කොටස් අවසන් කරනවා, සම්පූර්ණ කරනවා. ඉතින් මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා දැන් අපේ හිතේ යම් හෝ අවස්ථාවක ඈලි මෑලි ගතියක් ඇති වුණොත්, ඔතෑණි වීමක් ඇති වුණොත්, කම්මැලි ගතියක් ඇති වුණොත් අන්න ඒ තීන මිද්දේට තියෙන ප්‍රබලම ආයුධය තමයි මෙන්න මේ වීරය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා ආරද්ධ විරියස්ස භික්කවේ අනුප්පන්නංචේව තීන මිද්දං නූපජ්ජති උප්පන්නංච තීන මිද්දං පහීයති. යම් කෙනෙක්ගේ හිතේ කම්මැලි ගතියක්, ඔතෑණි ගතියක්, අලස ගතියක් ඇති වුණා නම් ඒක මේ වීරය හරහා දුරු වෙලා යනවා. ඒ වගේමයි මෙබඳු වීරයක් පවතින හිතක අර වගේ තීන මිද්දයක් ඇති වෙන්න අවස්ථාවකුත් නැහැ. දැන් සංවර කිරීම සම්බන්ධයෙන් නැත්නම් සංවර වීම, සංවර වීරිය, සංවර ප්‍රධානය ගැන කතා කරනකොට මේ නූපන්න කුසල් නූපද වීම සඳහා කෙනෙක් දරන වෑයමේදී ඇත්තටම ඉන්ද්‍රිය සංවරය කියන එක අත්‍යවශ්‍යයි. මොකද අපි දන්නවා අපි මේ හැම තිස්සෙම ඇස් දෙක පියාගෙන එරමිනිය ගොතාගෙන වාඩි වෙලා ඉන්නව නෙමෙයි. අනිකුත් වැඩ කටයුතු වල යෙදෙනවා, ඇවිදිනවා, ඊළඟට රාජකාරී කටයුතු වල නිරත වෙනවා, තමන්ගේ අඹුදරුවන්ගේ කටයුතු වල නිරත වෙනවා. ඉතින් නානක් ප්‍රකාර වැඩ වල නිරත වෙනවා. ඉතින් මේ අවස්ථාවේදීත් එහෙනම් අපේ හිත ආරක්ෂා කරගන්න යම් වෑයමක් දරන්න වෙනවා. ඒ නිසා එතෙන්දී මෙන්න මේ ඉන්ද්‍රිය සංවරය කියන එක අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා. එතකොට සංවර ප්‍රධානයේ එන තවත් පැත්තක් තමයි මෙන්න මේ ඉන්ද්‍රිය සංවරය. ඉතින් දහමේ මේක බොහොම අපූර්වවට විස්තර කරනවා. ඉද බික්කවේ බික්කු චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් ගාහි නානු ව්‍යංජනක් ගාහි යත්වාදිකරණ මේතං චක්කවේන්ද්‍රයන් අසංවුතං විහරන්තං අභිජ්ජා දෝමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්ස වෙය්‍යුං තස්ස සංවරාය පටිපජ්ජති රක්කති චක්කවේන්ද්‍රියක් චක්කවේන්ද්‍රියේ සංවරං ආපජ්ජති. ඉතාම වටිනා ප්‍රකාශයක් මේ බුදුරජාණන් වහන්සේ විවිධ සූත්‍රවලද නැත්නම් සූත්‍ර ගණනාවකදී සූත්‍ර රාශියකදී මෙන්න මේ කාරණාව මතක් කරනවා. දැන් අපිට ඇහෙන් රූපයක් දැක්කහම මුලින්ම අහුවෙන කොටස නැත්නම් මුලින්ම අපිට හඳුන ගන්න කොටසට අපිට කියන්න පුළුවන් නිමිති කියලා, නිමිත්තක් කියලා. ඊට පස්සේ අපි හිතමු ඒක දැක්කා, අපි හරිම ලස්සනයි. ඒ දැකපු නිසා ඔන්න තව ටිකක් විස්තර බලන්න යනවා. අන්න ඒකට කියනවා අනුව්‍යංජන ගන්නවා කියලා. එතකොට මෙන්න මේ කොටස් දෙකම ගැන සංවර වීමක් බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී සඳහන් කරනවා. දැන් යම් කිසි කෙනෙක් මෙන්න මේ ඇහැ සංවර කරගන්න නැතිව වාසය කළොත් මොකද වෙන්නේ? අර නූපන් අකුසල් දැන් ආයෙ උපදින්න පටන් ගන්න. දැන් මෙතෙක් වෙලා ඒ අකුසල් පහළ වෙලා තිබුණේ නැහැ. අපිටම හිතේ රාගයක් තිබුණේ නැහැ. හැබැයි ඔන්න කවුරු හෝ කෙනෙක්ව දැක්කා, යම් දර්ශනයක් දැක්කා, ප්‍රියෝපදවන දර්ශනයක් දැක්කා. දැක්ක ගමන් ඒකේ යම් කිසි නිමිත්තක් අපේ හිතේ වැටුණා. ඇහැ හරහා හිතට ගියා, අපිටම හැඩයක් දැක්කා, යම් හෝ ඒ ප්‍රසන්න බවක් දැක්කා. ඊට පස්සේ ඔන්න තවත් ටිකක් උනන්දු ඇතිලා ඔන්න තවත් ටිකක් විස්තර බලන්න ගියා. ඉතින් එතකොට ඔන්න දැන් හිතේ රාගය විශ්සෙන. ආයෙත් හිත ඔන්න රාගයෙන් දැවෙන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ తত্ত্বය වළක්වා ගන්න එහෙනම් ඇහි යම්කිසි සංවර කිරීමක් යෝගාවචරයෙක් විසින් කළ යුතුයි. ඒක කවදාවත් මේ බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා ගුරුවරයෙක් ළඟ ඉඳලා ඇහැ සංවර කරගන්නවද කියලා බලන වැඩක් නෙමෙයි වෙන්නේ. අපි යමේ විසින්ම ඒ ඇහැ සංවර කරගන්න එක කරගත යුතුයි. ඒකයි බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී මතක් කරන්නේ. දැන් යම්ස කෙනෙක් ඇහැ නැත්නම් ඇහැ කියන ඉන්ද්‍රිය සංවර කරගන්නේ නැතුව වාසය කළොත් මොකද වෙන්නේ? නැවත නැවත මේ හිතේ රාග ද්වේෂ මෝහ පහළ වෙනවා. මෙතෙක් වෙලා පහළ නොවිලා නොවිච්ච යම්කිසි රාගයක්, යම්සි ද්වේෂයක්, යම්සි පැටලිල්ලක්, මුලාවීමක් ඇති වෙන්න පුළුවන් ඒ ඇහැ සංවර නොවීම නිසා. ඉතින් ඒ නැවත නැවත ඇහැ සංවර නොවෙන්න නොවෙන්න නැවත නැවතත් ඇහැ හරහා හිත කෙලෙසෙනවා. මොකද ඇහෙන් කරන්නේ නිකන් නිමිති ගැනීමක්, අනුව්‍යංජන ගැනීමක්. හැබැයි ඒවා ගෙහිලා අවුස්සන්නේ අපේ හිත. අපේ හිත තමයි දූෂිත කරන්නේ. අපේ හිත තමයි කෙලසන්නේ. ඒ නිසා නැවත නැවත කෙලසුන්ගෙන් තෙත්වීමක් සිද්ධ වෙනවා අපේ හිත. අපි ඇහැ සංවර කරගත්තේ නැත්තම්. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මෙන්න මේ රක්කති චක්ඛුඉන්ද්‍රියං චක්ඛුඉන්ද්‍රිය සංවරං ආපජ්ජති. මේ විදිහට අයා යෝගාවචරයා කල්පනා කළා ඇහැ පරිස්සම් කරලා පාවිච්චි කරනවා. දැන් මේ ඉන්ද්‍රයන් තිබුණ පමණින් මේවා පුළුවන් තරම් මේවා රාගය අවශ්‍ය ගන්න, ද්වේෂය අවශ්‍ය ගන්න, මෝහය අවශ්‍ය ගන්න පාවිච්චි කරොත් අපිමයි වෙනසෙන්නේ. අපිමයි අපේ හිත දූෂිත කරගන්නේ. උදාහරණයක් වශයෙන් කියනවා නම්, ඉතින් දැන් රූපවාහිනියක් ළඟට ගිහාම ඒකේ නාලිකා රාශියක් තියෙනවා. ඉතින් එක එක නාලිකාවල එක එක ඒවා පෙන්නනවා. ඉතින් බොහොම වයිවර්ණ දේවල්, බොහොම විචිත්‍ර දේවල්. අපේ හිතේ කාමය අවිස්සෙන දේවල්, අපේ හිතේ ද්වේෂය අවිස්සෙන දේවල්. ඉතින් ඒක ළඟට ගිහිල්ලා අපි ඒක දිහා බලාගෙන ඒක එක නාලිකාවෙන් නාලිකාවට දදා ඒ හරහා අපේ හිත දූෂිත කරගෙන ඒ රූපවාහිනියට බැලලා වැඩක් නැහැ. ඒ නාලිකාවට බැලලා වැඩක් නැහැ. අපි ඒක මේ ආරම්භ කළේ. අපි ඒ වැරදි තැනට ගියේ. අපිමයි ඒක දිහා බලන්න පටන් ගත්තේ. ඉතින් ඇයි මොකද අපි ඒක බලන්න ගියේ? එහෙනම් ඉතින් අපේ පැත්තේ තමයි වැරද්ද තියෙන්නේ. ඒ නිසා අපිට බෑ ලෝකේ මට්ටම් කරන්න. අපි දැනගන්න ඕනේ අපේ ඇහැ ආරක්ෂා කරගන්න. අපි මේ ඇහැ තිබුණා කියලා ඒ නිරෝගී ඇහැක් තිබුණ පළියට අපි ඕක පාවිච්චි කර කර ඕකෙන් අපේ හිත දූෂිත කරගන්න ගියොත් ඉතින් කවදාවත් මේ හිත හදන වැඩේ සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ ඉන්ද්‍රිය සංවරය කියන එක මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ මතක් කරලා දෙනවා. ඒ වගේමයි කන. ඉතින් කනත් සංවර කරගන්න සිද්ධ වෙනවා. අද ඉතින් ඇහෙන්නෙම ඉතින් තේරුමක් නැති දේවල්, හුඟක් වෙලාවට හිත වැටෙන දේවල්, කඩා වැටෙන දේවල්, නැත්නම් හිත ඇවිස්සෙන දේවල්. ඒ නිසා උදේ පාන්දරත් සමහරවිට ඇහෙන්නේ අර වගේ හිතේ ද්වේෂයක් ඇති වෙන, හිත සහනයටපත් කරනවා වෙනුවට, සාමකාමී කරනවා වෙනුවට සමහරවිට හිතේ ද්වේෂයක් ඇති වෙන දේවල් තමයි සමහරවිට අහන්න ලැබෙන්නේ. ඉතින් මේ වගේ අවස්ථාවවලදී අපිට පුළුවන් නම් අපේ කන ආරක්ෂා කරගන්න. අන්න ඒක තමයි මෙතෙන්දී වැදගත් වෙන්නේ. ඒ වගේමයි නාසය, ඒ වගේමයි දිව, ඒ වගේමයි කය, ඒ වගේමයි මනස. දැන් මනස ගැන ඕනනම් තව ටිකක් අපිට ඉස්සරහට යන්න පුළුවන්. දැන් මනසටත් විවිධාකාර අරමුණු වෙනවා. විවිධාකාර නිමිති මනසේ පහළ වෙනවා. අපි හිතමු අපිට විශේෂ වැඩක් තිබුණ නැහැ. අපි බස් එකක් එනකන් ඔන්න නැවතිලා ඉන්නවා. බස් නැවතුම් පොලක අපි හිටගෙන ඉන්නවා. එතකොට හිතට එන විවිධාකාර අරමුණු. දැන් විශේෂ වැඩක් කය වෙහෙසවල කරන්න නැහැ. හැබැයි හිතට নানা ප්‍රකාර අරමුණු එනවා. ඉතින් අපි ඒ එන හැම අරමුණක් ඔස්සේම හිත හිතා යන්න ගත්තොත් අර හිතේ තිබුණ යම්කිසි සංහිඳියාව, හිතේ තිබුණ සාමකාමී ගතිය අපිට අහිමි වෙනවා. හිත ආයිත් ඇවිස්සෙන්න පටන් ගන්නවා. හිත ආයිත් දූෂිත වෙන්න පටන් ගන්නවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ කියනවා රක්කති මනින්ද්‍රියං මනින්ද්‍රියේ සංවරං ආපජ්ජති. එතකොට මෙන්න මේ මනස කියන ඉන්ද්‍රියත් ආරක්ෂා කරගන්න ඉනන් සිද්ධ වෙනවා. හිතට ආපු පළියට දේවල් ඔස්සේ හිතන්න යන්නේ නැතිව මේ වෙනකොට අපි යම්පමණක සංවර කිරීමක් හිතට කරගෙන තියෙනවා නම් භාවනාවක් කරහා අපි ටික ටික අපේ හිත සකස් කරගෙන යනවා. පොඩ්ඩක් අපි හිතමු දැන් අපිට හිත ආණ්ඩුමට්ටු කරගන්න පුළුවන් ගතියක්, හැකියාවක්, ශක්තියක් ගොඩනැගිලා තියෙනවා. එහෙමනම් ඒ తত্ত্বය පාවිච්චි කළා අපි තවදුරටත් හිත ආරක්ෂා කරගත යුතුයි. හිතට අරමුණු පැමිණි පමණින් ඒවා ඔස්සේ හිතන්න යන්නේ නැතුව, ඒවා ඔස්සේ තව තව කතන්දර ගොතන්න යන්නේ නැතිව, ප්‍රපංච කරන්න යන්නේ නැතිව, ඒවා හිමින් අයින් කළා හිත ඒ සාමකාමීවම පවත්වන්න අපි උත්සාහන්ත විය යුතුයි. ඒ සඳහා වෑයමක් දැරිය යුතුයි. ඒතර මෙන්න මේ ආකාරයට බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ අර නූපන් අකුසල්, අපිට මේක සරලව කියන්න පුළුවන් නූපන් නීවරණ ධර්මයක්. මේ වෙලාවේ කාමච්ඡන්දේ නැහැ. මේ වෙලාවේ ද්වේෂයක් පහළ වෙලා නැහැ. මේ වෙලාවේ කම්මැලි ගතියක්, උදාසීනත්වයක් පහළ වෙලා නැහැ. මේ වෙලාවේ හිතේ නොරුස්නා ගතියක් පහළ වෙලා නැහැ. මේ වෙලාවේ හිතේ මොකක් හරි වෙච්ච දෙයක් ගැන කලකිරීමක්, පසුතැවීමක් පහළ වෙලා නැහැ. මේ වෙලාවේ හිත විසිරිලත් නැහැ. හිතේ සාමකාමී ගතියක් තියෙනවා. ඒ වගේමයි මේ වෙලාවේ හිතේ අපි හිතමු මොකක්වත් සැකයක් ඇත්තෙත් නැහැ. එහෙමනම් අන්නේ සාධනීය පැත්ත, අපේ හිතේ තියෙන සාමකාමී පැත්ත, නීවරණ වලින් තොරවෙච්ච පැත්ත ආරක්ෂා කරගන්න අපි වැයමත් දැරිය යුතුයි. නූපන්න කුසල් නූපද වීම සඳහා එහෙමනම් බුදුරජාන් වහන්සේ මේ විදිහට යම්කිසි වැයමක් දැරිය යුතු බව පෙන්눔 කරලා දෙනවා. මෙන්න මේ සම්මා වායාම කියන කොටසේ ඉන්න මෙන්න මේ පළවෙනි ප්‍රධාන අංගය තමයි එතකොට අපි සාකච්ඡා කළේ. මොකද බැරි වෙලාවත් ආයත් නීවරණ පහළ වුණොත් ආයත් ඉතින් අර හිත අවුස්සලා ආයත් අර අපේ හිතේ යට තැම්පත් වෙලා තියෙන ආශ්‍රව ධර්මයන්, අනුසය ධර්මයන් පෝෂණය කළා. ඒවා ක්ෂය වෙනවා වෙනුවට ආය වර්ධනය වෙන එකයි වෙන්නේ. ඒ නිසා තමයි පුළුවන් තරම් ඒ ඉන්ද්‍රයන් හරහා එන විවිධාකාර අරමුණු, විවිධාකාර නිමිති, විවිධාකාර වර්ණ, විවිධාකාර ශබ්ද, ගන්ධ, රස, මේ ඔක්කොම දේවල් ඔහේ ආවට ගියාවට පරිහරණය කරන්න යන්නේ නැතුව ටිකක් සැලකිල්ලෙන් පරිහරණය කරන්න උත්සාහන්ත විය යුතුයි. දැන් මෙතනින් අදහස් වෙන්නේ අපි ඇස් පියාගෙන ඉන්නවා, අන්ධෙක් වගේ ඉන්නවා, ගොළුෙක් වගේ ඉන්නවා, එහෙම එකකුත් මෙතෙන්දී අදහස් කරන්නේ නැහැ. මේකේ ඇත්තටම ටික ටික යෝගාවචරයේ දියුණු වෙනකොට මේ කුසලතාවේ ආතුල හිත තුලත් වර්ධනය වෙන්න පටන් ගන්නවා. දැන් මුලදීත් ඉන්ද්‍රිය සංවරයක් අවශ්‍ය වෙනවා. මොකද නැත්තම් මේ වැඩේ කරන්න අමාරුයි. දැන් හිත ටික ටික සමාධිමත් වෙලා හිතේ ප්‍රඥාවක්, විපස්සනාවක් දියුණු කරගෙන යනකොට මේ විපස්සනාව වැඩෙන්න වැඩෙන්න මේ විපස්සනාව හරහා හිතේ ඇතිවෙන පරිවර්තනය නිසා, විශේෂයෙන්ම හිතේ යම්කිසි විරාගී ස්වභාවයක් පහළ වෙනකොට, හිත නිරෝධයක් හඳුනා ගන්නකොට අන්‍යයට පුළුවන්කම ලැබෙනවා, ඒ හිතට පුළුවන්කම ලැබෙනවා දැක්කත් අරමුණු ඇතුළට ගන්නේ නැතුව ඉන්න. ඇහුණත් අරමුණු ඇතුළට ගන්නේ නැතුව ඉන්න. ගඳක් සුවඳක් දැනුණත් ඒකෙන් කෙලෙසෙන්නේ නැතුව ඉන්න. රසක් දැනුණත් ඒකෙන් හිතේ ක්ලේශයක් පහළ කරගන්නේ නැතුව ඉන්න. කයට ස්පර්ශයක් දැනුණත් ඒ තුලින් හිත කලඹගන්නේ නැතුව, හිත අවුල් කරගන්නේ නැතුව ඉන්න. හිතරත් ඈතින් වගේ සිතුවිල්ලක් ආවත් ඒ ඔස්සේ දිගට දිගට හිතන්න යන්නේ නැතුව, කතන්දර ගොතන්න යන්නේ නැතුව ඒක ඉක්මනින්ම බැහැර කරන්න. ඉතින් මේ කුසලතාවයේ යෝගාචරයේ තුල ක්‍රමානුකූලව වර්ධනය වෙනවා. හැබැයි ඒ తত্ত্বය කෙනෙක්ගේ හිතේ ඇති වෙන තාක් ඉන්ද්‍රිය සංවරය පුළුවන් තරම් ආරක්ෂා කරගන්න එක වැදගත් වෙනවා. ඒ තියා කෙනෙක් හිතේ යම්කිසි අර කිව්වා වගේ සංවරයක් ඇති වුණාට පස්සේ දැන් දැක්කා දැක්ක මතින් නතර වෙන්න පුළුවන්. ඇහුණා ඇහුණ මතින් නතර වෙන්න පුළුවන්. දැනුණා දැනුණ මතින් නතර වෙන්න පුළුවන්. ඒ වගේමයි හිතට යම්කිසි අරමුණක් ආවහම එතනින් නතර වෙන්න පුළුවන්. අර බාහ්‍ය දාරුචීරිය තාපසතුමාට බුදුරජාන් වහන්සේ උපදෙස් දුන්න මට්ටමට යෝගාචරයෙකුට කාලයක් තිස්සේ විපස්සනාවක් වඩනකොටපත් වෙන්න පුළුවන්. හැබැයි එතෙන්දිත් එයා ඒ මට්ටමින් සෑහීමකටපත් වෙලා ඊළඟට දැන් ඉතින් හිත ඔක්කොම හරි කියලා හිතාගෙන ඒ තුලින් ඇතිවෙන එක්තරා අන්දමක සතුට, සොම්නස, සැහැල්ලුව, ඒ නිසා හිතේ තුලේ ඇතිවෙන සාමකාමී ගතිය, ඉතින් මේවා අත්විඳමින් ඉන්න යෝගාවචරයෙන්ගේ හිතේ ආයමත් හැබැයි කෙලෙස් වලට යන්න ඉඩකඩ නැතුව නෙමෙයි. මොකද භාවනාවක් හොඳට වැඩිගෙන යනකොට, විපස්සනාවක් හොඳට වැඩිගෙන යනකොට ඒ යෝගාචරයේ හිතේ යම්කිසි සොම්නසක් පහළ වෙන්න ගන්නවා. එහෙම නැත්නම් හිතේ සැහැල්ලුවක් පහළ වෙන්න ගන්නවා. දුක් දොම්නස් දුර වෙන්න පටන් ගන්නවා. දැන් හිතේ යම්කිසි ප්‍රමෝදයක් තියෙනවා. මෙන්න මේ ප්‍රමෝදය, මේ හිතේ පහළ වෙන සතුට ඇතැම් වෙලාවට හිත බොහොම වංචනික විදිහට ඇදලා දාන්න පුළුවන් කාමච්ඡන්දයක් පැත්තට. මොකද කාමච්ඡන්දයක් කියලා කියන්නේ හිත එක පැත්තකින් කෙලෙසුන් හරහා ප්‍රමෝදමත් කරන ගතිය. ඒ කාමච්ඡන්දයක් හිතේ පහළුණාම හිතේ යම්කිසි ආස්වාදයක් තියෙනවා. අන්නේ ආස්වාද පක්ෂය ඉස්මතු කරලා ආයෙමත් හිත බොහොම වංචනික විදිහට අර දියුණු වෙච්ච යෝගාවචරයේක පවා ආයෙමත් ඒ කාමච්ඡන්දේ පැත්තට ඇදලා දාන්න ඉඩකඩ තියෙනවා. ඒ නිසා යෝගාවචරයේ පරිසං වෙන්න ඕනේ. දැන් විපස්සනාවක් වැඩිලා තියෙනවා. හිතේ සෑහෙන සාමකාමී ගතියක් තියෙනවා. විටින් විට ඒ සාමකාමී ගතිය ප්‍රමෝදයක් බවට පත් වෙනවා, හරි සහනශීලී ගතියක් බවට පත් වෙනවා, සතුටක් බවට පත් වෙනවා. ඒ අවස්ථාවේදී හිත කාමච්ඡන්දයක් පැත්තට ඇදිලා නොයන්න. එහෙම නැත්නම් ඒ ප්‍රමෝදය මේ නරක ආස්වාදනීය පැත්තක් දිශාවට ඇදිලා නොයන්න අන්න කෙනෙක් උත්සාහවන්ත විය යුතුයි. ඒ සඳහා යා සංවර වීමක් කරන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා මේ සංවර ප්‍රධානය අපිට දිගටම පවත්වන්න සිද්ධ වෙනවා. ඉන්ද්‍රිය සංවරය මුලදී අර වගේ ඉඳුරන් සම්බන්ධයෙන් රළු මට්ටමකින් පටන් ගත්තට පස්සේ පස්සේ ඒ මට්ටම සූක්ෂම වෙලා හිත විසින්මත් නිමිති අනුව්‍යංජන නොගන්නා මට්ටමකට යන්න පුළුවන්. ඒවා ගත්තත් ඉක්මනටම හිත යථා ස්වභාවයකට, මධ්‍යස්ව ස්වභාවයකටපත් වෙන්න පුළුවන්. ඒ වගේමයි හිතේ කෙලෙස් මුලිනුපුටා දමන තාක් හිත සංවර කරගන්න. ඒ සඳහා ඉන්ද්‍රයන්ගෙන් ලැබෙන ඒ ඉන්ද්‍රිය සංවරය ඉන්ද්‍රයන් රැකගෙන කටයුතු කිරීම කරන්න යෝගාවචරයට සිද්ධ වෙනවා. ඊට පස්සේ අපිට පිවිසෙන්න පුළුවන් පහාන ප්‍රධාන කියලා සඳහන් කරන ඒ යම් හෝ අපේ නොසලකීමත් ගතියක් නිසා, ප්‍රමාදයක් නිසා අපේ හිතේ පහළ වුණා නම් යම්කිසි ක්ලේශයක්. අන්නේ කෙලෙස් හිතින් බැහැර කිරීම, කෙලෙස් දුරු කිරීම තමයි ඒ දෙවන සම්‍යක් ප්‍රධාන වීර්ය වශයෙන් පෙන්වන්නේ. ඒකටම කියනවා පහාන ප්‍රධානේ කියලා. ඉතින් ඒක ධහමේ විස්තර වෙනවා මේ ආකාරයෙන්. උපන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය. චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහති. දැන් පින්වත්නි අපි හිතමු හිතේ කාමච්ඡන්දයක් පහළ වුණා. දැන් මේ කාමච්ඡන්දේ මං කලින් කිව්වා වගේ යම්සි ආස්වාදයක් තියෙනවා. ඉතින් ඒකේ ආස්වාදය නිසා යෝගාවචරයේක ඒක හිතෙන් අයින් කරන්න උත්සාහවන්ත නොවි, එයා ඒ ආස්වාදයට ලොල් වෙලා, ආස්වාදයට යට වෙලා, එයා ඒ කාමච්ඡන්දේ හිතේ තියාගෙන ඒ ආස්වාදේ ලැබමින් දිගට දිගට ඉන්න ගත්තොත් දැන් ටික ටික කාමච්ඡන්දේ වැඩෙනවා. කාමච්ඡන්දේ වර්ධනය වෙන්න පටන් ගන්නවා. පොඩ පොඩ හිත රාගයෙන් දැවෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ කයත් රාගයෙන් දැවෙන්න පටන් ගන්නවා. සමහර ලාට ඔන්න සම්පූර්ණයෙන්ම හිත රාගරක්ත වෙලා අන්තිමට සිල්පද කැඩෙන මට්ටමට යන්නත් පුළුවන්. ඉතින් එහෙමනම් අපේ හිතේ අඩුපාඩුවක් උනේ මොකද්ද? කාමච්ඡන්දයක් පහළ වුණා. හැබැයි අපිට උවමනාවක් ඇති උනේ නැහැ මේක අයින් කරන්න. මේක අයින් කළ යුතුයි කියලා උවමනාවක් ඇති උනේ නැහැ. ඒ වුණාට මේ පහළ වෙච්ච කාමච්ඡන්දේ තියෙන ඒ ආස්වාදනීය පක්ෂයට අපි යට වුණා. අපි ඒක නිසා ඒක හිතේ තියාගෙන ඒක ආස්වාද කර කර ඒකත් එක්ක කාලය ගත කළා. මේක අයින් කළ යුතුයි කියන ඒ කැමැත්ත අපේ හිතේ පහළ වුණේ නැහැ. එහෙමනම් මෙන්න මේ දෙවන සම්‍යප්ප්‍රධාන වීරයෙන් බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ ඒ හිතේ මොකක් හෝ අකුසලයක් පහළ වුණාම ඒක හිතින් ඉවත් කිරීම සඳහා හිතේ උවමනාවක් හට ගැනීම අවශ්‍යයි. අපි හිතමු හිතේ ද්වේෂයක් පහළ වුණා. අපි ඉන්නකොට ඔන්න කාවහරි මතක් වුණා. අපි අකමැති කෙනෙක්. ඉතින් මතක් වුණාට පස්සේ අපිට ඒත් එක්කම මතක් වුණේ නැත්තම් මේක ද්වේෂයක්ද මේක අයින් කරන්න ඕනේ කියලා ඒ උවමනාව අපිට අපේ හිතේ ඇති වුණේ නැත්තම් අපි දිගට හිතනවා. එයා මෙහෙම කරා, ආරම කරා, මගේ දරුවට මෙහෙම කරා, මගේ ස්වාමියාට මෙහෙම කරා, මගේ හිතවතට මෙහෙම කරා, මගේ බිරිඳට මෙහෙම කරා, අම්මලා තාත්තලාට මෙහෙම කරා කිය කිය නානක් ප්‍රකාර අන්දමින් මේ ද්වේෂය පෝෂණය කරන්න පටන් ගන්නවා. දැන් මොකද වෙන්නේ? අපේ හිතේ පහළ වෙලා නැහැ මේ ද්වේෂය අයින් කළ යුතුයි කියලා උවමනාවක්. ඒකයි බුදුරජාන් වහන්සේ කියන්නේ uppannānam pāpakānam akusalānam dhammānam pahānāya. දැන් ඔන්න පහළ වෙලා තියෙනවා යම්කිසි අකුසලයක්. හැබැයි උවමනාවක් පහළලා නැහැ මේක දුරු කරගන්න. අපි දිගට ඒක තලුමර මර ඉන්නවා. ඉතින් එහෙනම් මෙන්න මේ උවමනාව චන්දං ජනේති කියන මෙන්න මේ කොටස අත්‍යවශ්‍යයි ඉස්සරහට යන්න. මොකද හැම තැනකදීම බුදුරජාණන් වහන්සේ මතක් කරනවා චන්ද මූලකා සබ්බේ ධම්මා. මෙන්න මේ උවමනාව මෙන්න මේ කුසල ඡන්දය අත්‍යවශ්‍ය වෙනවා. මේ උවමනාව පහළ වුණොත් තමයි යන්න ඊළඟට වෑයමක් දරන්නේ. වායමති වෑයමක් දරන්නේ. ඒක දැන් දුරු කරන්න උවමනාවක් පහළ වුණා. ඒ සඳහා යම්කිසි වෑයමක් දරනවා. ඒ සඳහා යම්කිසි වීරයක් ආරම්භ කරනවා. ඊළඟට ඒ සඳහා හිතේ අදිෂ්ඨානයක් ඇති කර ගන්නවා. හිත දැඩි කර ගන්නවා මේක දැන් අයින් කරන්න ඕනේ කියලා. ඒ සඳහා පදන් වීරයක් ආරම්භ මේ දිගට කරගෙන යනවා. චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. යම්කිසි ක්ලේශයක් පහළ වුණාම කාමච්ඡන්දයක් නම් හිතේ පහළුණේ ඒකේ ආස්වාදයට යට වෙලා ඒක තියාගෙන ඉන්නව වෙනුවට හිතේ උවමනාවක් ඇති කරගන්නව නෑ මම මේක අයින් කරන්න ඕනේ මේක දුරු කළ යුතුයි කියලා උවමනාවක් ඇති කරගන්නවා. ඊට පස්සේ ඒ සඳහා වෑයමක් දරනවා. ඊට පස්සේ ඒ සඳහා වීරයක් ආරම්භ කරනවා. මේක දිගට කරගෙන යනවා. හිතේ අදිෂ්ඨානයක් ඇති කරගෙන මේ පහළ වෙච්ච කාමච්ඡන්දේ හිතින් අයින් කරලා දානවා. ඉතින් මෙන්න මේ විදිහට කෙනෙක් උත්සාහවන්ත වෙනවා හිතේ පහළ වෙන කාම විතර්ක අයින් කර දැමීම සඳහා. හිතේ නානක් ප්‍රකාර විදිහේ විතර්ක පහළ වෙනවා. හිතේ කාම විතර්ක පහළ වුණාම ඒවා ඉවසන්නේ නැතුව, ඒවා හිතේ තියාගෙන ඉන්නේ නැතුව ඒවා දුරු කර හරිනවා. ඊළඟට ඒක බැහැර කරනවා. ඊට පස්සේ ඒක පුළුවන් තරම් ෂේ කළා දානවා. නූපන් තත්වයටම පත් කළා දානවා. ඒ වගේමයි හිතේ මොකක් හරි තවත් කෙනෙක් කෙරෙහි වෛරයක් පහළ වුණා. හිතේ යම්කිසි මේ ද්වේෂයක් පහළ වුණා. ඉතින් ඒ බඳු ද්වේෂයක් පහළ වුණාම ඒකත් ඉවසන්න යන්නේ නැහැ. ඉතින් උමනාවක් ඇති කරගන්නවා මේක මං අයින් කළ යුතුයි. මේක මං ඉවත් කළ යුතුයි කියලා උමනාවක් ඇති කරගන්නවා. ඉතින් ඒ අනුව ඒක හිතින් අයින් කරන්න උත්සාහවන්ත වෙනවා. ඊට පස්සේ බැහැර කරන්න උත්සාහවන්ත වෙනවා. ඒක ෂෙයා කර හරින්න උත්සාහවන්ත වෙනවා. නූපන් තත්වයටම පත් කරන්න උත්සාහවන්ත වෙනවා. ඒ වගේම අපේ හිතේ යම්කිසි කෙනෙක් කෙරේ යම් හිංසනයක් පහළ වුණා නම්, හිංසාකාරී අදහසක් පහළ වුණා නම්, කෙනෙක් වැසේවා වෙනසේවා කියලා ඒබඳු වනස්සිතුවිල්ලක් පහළ වුණා නම්, ඒකත් හිතේ තියාගෙන දිගට දිගට පැහැවන්න දොඩි කෙනෙක් උත්සාහවන්ත වෙනවා ඒක හිතින් අයින් කරන්න, දුරු කළා දාන්න, බැහැර කරන්න, ෂෙයා කර හරින්න, නූපන් තත්වයටම පත් කරන්න. ඉතින් මේ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා uppanna uppanne papake akusale dhamme nadivaseeti pajahate vinodeeti byante karoti anabhavam gameeti idam uccati bhikkave pahana pradhanam. එතකොට මෙන්න මේ පහාන ප්‍රධානය කියලා කියන මේ සම්මා වායාම කියන කොටසේ එන දෙවෙනි කොටස මේ නූපන් අකුසල් සමාවෙන uppan akusal හිතේ තියාගන්නේ නැතුව දුරකර හැරීම සඳහා දරන වෑයම. ඊට පස්සේ අපි එනවා ඊට වඩා බොහොම රසවත් කොටසකට. ඒ තමයි කුසල පක්ෂය. දැන් කුසල පක්ෂය අර වගේ නෙමෙයි, ඒකේ හාත්පසින් විරුද්ධ පැත්තක් තියෙනවා. නූපන් කුසල් උපදව ගන්න යම් කෙනෙක්ගේ හිතේ උවමනාවක් ඇති වෙ යුතුයි. මේ වෙනකොට හිතේ සතිය දියුණුලා නැහැ. මම හිතනවා මෙන්න මේ සතිමත් භාවයේ හිතේ දියුණු කරගන්න උත්සාහන්ත විය යුතුයි කියලා අන්න වෑයමක් දරනවා. සදා උවමනාවක් ඇති කරගන්න. එහෙම නැත්නම් මේ වෙනකොට හිතේ සමාධිමත් ගතියක් නැහැ, හිත විසිරලා තියෙන්නේ. ඒ නිසා මම මේ හිත සමාධිමත් කළ යුතුයි. හිතේ සමාධියක් දියුණු කර යුතුයි කියලා අන්න උවමනාවක් ඇති කරගන්නවා. මේ හිතේ ප්‍රමාණවත් ප්‍රඥාවක් තාම නැහැ. ඒ නිසා ප්‍රමාණවත් ප්‍රඥාවක්, විපස්සනා නුවණක් මම අවදි කරගත යුතුයි, උපදවා ගත යුතුයි කියලා අන්නේ උත්සාහය, අන්නේ දරණ වෑයම, නූපන් කුසල් උපදවා ගැනීම සඳහා දරණ වෑයම තමයි මෙන්න මේ තුන්වන කොටසට අයත් වෙන්නේ. ඒකට කියනවා භාවනා ප්‍රධානී කියලා. හිත වර්ධනය කිරීම සඳහා නැත්තම් දැනට දියුණු වෙලා නැති යම් යම් කුසලතාවයන් තමන්ගේ හිතේ දියුණු කර ගැනීම සඳහා ඒ දරණ වෑයම. අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහති. මේ වෙනකොට යම් යම් මේ කුසල ධර්මයන් උමනා පමණට එක්ක වර්ධනය වෙලා නැහැ, එහෙම නැත්නම් තාම බිඳුවක්වත් වර්ධනය වෙලා නැහැ. අන්න ඒක තමන් බොහොම නිහතමානීව තේරුම් අරගෙන ඒ කුසලතාවයන්, මේ හැකියාවන් තමන්ගේ හිතේ දියුණු කර ගැනීම සඳහා චන්දං ජනේති උමනාවක් ඇති කර ගන්නවා. වායමති ඒ සඳහා වෑයමක් දරනවා. විරියං ආරභති ඒ සඳහා වීරයක් ආරම්භ කරනවා. චිත්තම් පග්ගන්නාති හිතේ අදිෂ්ඨානයක් ඇති කර ගන්නවා, මම මේක අනිවාර්යෙන් දැන් කරන්න ඕනි, තවදුරටත් කල් දාලා හරියන්නේ නැහැ කියලා අන්න ඒක දැන් අදිෂ්ඨානය සීලිව කරගෙන යනවා. ප්‍රධාන වීරියක් දරනවා. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ විශේෂයෙන්ම එමනම් අපේ හිතේ පින්වත්නි නිකම්ම හිටියා කියලා මේ උමනා කරන කුසලතාවයන් දියුණු වෙන්නේ නැහැ. ඒ වෙනුවට තියෙන අකුසල පැත්ත නම් දියුණු වෙයි. හැබැයි කුසල පක්ෂය අපි බොහොම වෑයමක් දරලා උත්සාහයෙන් දියුණු කළගත යුතු පක්ෂයක්. දැන් මේ පිටු දන්නවා කොයිතරම් අමාරුද කියලා. දැන් අපේ හිතේ සතිමත් බවක් දියුණු කරගන්න. හිත යන්නේම අතීතයට. හිත යන්නේම අනාගතයට. හිත යන්නේම ක්ලේශයකට. හිත යන්නේම කාමච්ඡන්දයට. හිත යන්නේම නීවරණයකට. ඉතින් මේ බන්දු හිතක් තමයි ඒ වෙනුවට කුසල පක්ෂයක් දියුණු කරගැනීම සඳහා කෙනෙක් වෑයමක් දරන. ඒක තමන් තුළින් එන්න ඕනේ උවමනාව. ඒක බුදු කෙනෙකුට පුළුවන්. ඒ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා තුම්හේ කිච්චං ආතප්පං අක්ඛාතාරෝ තථාගත. දැන් නුඹලා විසින්ම මෙන්න මේ සංවර වීරය නැත්නම් නුඹලා විසින්ම මෙන්න මේ ප්‍රධාන වීරය ඇරඹිය යුතුයි. කෙලස්තාවන වීර්ය තම තමා විසින්ම ආරම්භය යුතුයි. ඒක තමන්ම කරන්න ඕනේ. අක්ඛාතාරෝ තථාගත. මේ තථාගතයන් වහන්සේලා කියන්නේ මග පෙන්වන්නම් පමණයි. තිනා ඒ නිසා බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙලා ඒ කළ යුතු දේ, යා යුතු මාර්ගය බොහෝම පැහැදිලිව ඒ ශාස්ත්‍රුන් වහන්සේ වශයෙන් අපි කෙරෙහි බොහොම අනුකම්පාවෙන් උන්වහන්සේ දේශනා කළා, පෙන්눔 කළා තියෙනවා. ඉතින් වැඩේ හැබැයි අපි කරන්න ඕනේ. අපේ දැනට අපේ හිතේ කුසල් ප්‍රක්ෂේ දියුණුලා නැහැ. ඒකයි තාමත් මේ සංසාරේ කැරකි කැරකි ඉන්නේ. ඒක තේරුම් අරගෙන බොහොම නිහතමානීව ඒ උවමනා කරන කුසලතාවයන් දියුණු කර ගැනීම සඳහා සෑහෙන වෑයමක් දරන්න වෙනවා. අපි හිතමු දැන් කෙනෙක් ඒ වෑයම දරනවා, ඒ සඳහා උත්සාහවන්ත වෙනවා, හිත හදන්න යා සීලයක් ආරක්ෂා කරනවා, සමාධියක් දියුණු කරනවා, ඒ හිතේ හැදිච්ච සමාධිය උපයෝගී කරගෙන දැන් ටික ටික එයා උමනා කරන කුසලතාවයන්, ඒ බොජ්ජංග ධර්මයන් හිතේ දියුණු කරගෙන එනවා. එතකොට මෙන්න මේ භාවනා ප්‍රධාන හිත දියුණු කර ගැනීම කියන පක්ෂය ගැන කතා කරද්දී විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ මේ බොජ්ජංග ධර්ම දියුණු කර ගැනීම. සතිය දියුණු කරගන්න අවශ්‍යයි. ධම්ම විචය කියලා කියන දෙයක් දිහා බොහොම ප්‍රඥාමුසු බැල්මක් බලන්න, සොයනාසුළු බැල්මක් හෙලන්න, විචක්ෂණශීලීව දෙයක් දිහා බලන්න, යෝනිසෝ මනසිකාරයෙන් දෙයක් දිහා බලන්න, අන්නේ ධම්ම විචය දියුණු කරගත යුතුයි. වීරිය පැවැත්විය යුතුයි. මේ කටයුත්ත ටිකක් අමාරුයි, දිගට කරන්න මෙන්න මේ වීරිය අවශ්‍ය වෙනවා. ප්‍රීතියක් සමහරවිට හිතේ පහළ වෙන්න පුළුවන්. ඒකත් පවත්වන්න අවශ්‍ය වෙනවා. මොකද හිත සතුටු කරගෙන පොඩ්ඩක් සමහර වෙලාවට ඔළුව අතගාලා සතුටු කරලා පසම්බනේ කළා මේ කටයුත්ත දිගට කරන්න අවශ්‍යයි. ඊළඟට හිත ඇතැම් වෙලාවට බොහොම සහනශීලීව සාමකාමීව සංසුන්ව තැම්පත්ව තියන්න අවශ්‍යයි. මේ පස්සද්ධි සම්බොජ්ජංගේ බුදුහාමුදුරුවෝ පෙන්ලා දෙනවා. ඊටට හිත ඒකාග්‍ර කරන්න. මේ සියල්ල හොඳට වැඩේ සිද්ධ වෙනකොට ඒකාග්‍රතාවය පවත්වන්න. හිතේ පැහැදිලි බව පවත්වන්න. මේ සමාධි සම්බොජ්ජංගේ බුදුරජාන් වහන්සේ පෙන්ලා දෙනවා. ඊට පස්සේ සියල්ල හොඳින් කෙරෙනකොට ඒකට වෙන්නේ ඉඩ හැරලා තමන් ඒ දිහා බොහොම මැදහත් සිතින් බලා සිටීම. අන්නේ උපේක්ෂා සම්බොජ්ජංගය බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා. ඉතින් අපි මේවා ගැන සෑහෙන්න සාකච්ඡා කළා. සතිපට්ඨානය පිළිබඳව දේශනා කරගෙන යනකොට ඒ ධම්මානුපස්සනාවේ බොජ්ජංග පබ්බේදී මේ කාරණා සියල්ලම ඇත්තටම අපි සාකච්ඡා කළා. ඉතින් මේ පින්වුන්ට මම ආරාධනා කරනවා අලුතෙන් එකතු වෙච්ච කෙනෙක් ඉන්නවා නම් මේ සතිපට්ඨානය මූලික කරගෙන අපි පවත්වපු දේශනා මාලාව ඇහුම්කන් දෙන්න. ඒකේ ධම්මානුපස්සනාවේදී මේ බොජ්ජංග ධර්ම දියුණු කිරීම සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ සෑහෙන කරුණු ඉදිරිපත් කළා තියෙනවා. ඉතින් අපිත් ශක්තිපමණින් ඒවා මේ පින්තුන්ට ඉදිරිපත් කළා. ඉතින් ඒ කොටසත් පරිහරණය කරන්න. ඉතින් බොජ්ජංග ධර්ම දියුණු කරද්දී විවිධ මට්ටම් වලින් අපිට ඒකත් කතා කරන්න පුළුවන්. දැන් කෙනෙක් ආනාපාන සතියක් දියුණු කරන්න පටන් ගන්නවා කියලා හිතමු. එයා ආස්වාසයට අවධානය යොමු කරනවා, ප්‍රස්වාසයට අවධානය යොමු කරනවා. ඉතින් සතිය පිහිටව ගන්න මුලින් උත්සාහවන්ත වෙනවා. දැන් හොඳට සතිය පිහිටි මට්ටම ආවහම දැන් ඔන්න හිත අතීතයට දුවන්නේත් නැහැ, අනාගතයට දුවන්නේත් නැහැ. දැන් හොඳට පැමිණෙන සෑම හුස්ම රැල්ලක් පාසාම එක දිගට දැන් සිහිය පිහිටලා තියෙනවා. ඔන්න ඔය එක දිගට සිහිය පිහිටන්න පටන් ගත්ත තැන් පටන් එතන ඉඳන් තමයි සති සම්බොජ්ජංගේ දියුණු වෙන්න පටන් ගන්න. ඒ කියන්නේ මේ පටන් ගත තැනම සති සම්බොජ්ජංගයක් දියුණු වෙන්නේ නැහැ. හැබැයි හොඳ අර උපට්ඨිත සතියක්, හොඳට දිගට පවතින සතියක් වැඩෙන්න පටන් ගත්තට පස්සේ දැන් හිත එහෙම හෙදුවන්නේ හොඳට අපිට වමනා අරමුණේ දිගට පවත්වන්න පුළුවන් ගතිය, ඒ මතුවෙන අරමුණේ දිගට සිහියෙන් ඉන්න ගතිය දැන් හැදිලා තියෙනවා. එහෙමනම් අන්න සති සම්බොජ්ජංගේ දියුණු වෙනවා. ඊට පස්සේ ධම්මවිචේ සම්බොජ්ජංගය දියුණු කරන්න නම් අපි මේ සිහිය පවත්වපු අරමුණ ගැන විමසන්න අවශ්‍යයි. මේක හොඳට විචක්ෂණශීලීව බලන්න අවශ්‍යයි. පුංචි කුතුහලයකින් මේක ඇත්තටම සිද්ධ වෙන්නේ මොකද්ද කියලා එයාගේ චර්යාව හොයලා බලන්න අවශ්‍යයි. ඒ හරහා ධම්මවිචයත් දියුණු වෙනවා. ඉතින් මේ කටයුත්ත කරගෙන යන්න බෑ ලේසියෙන්. මොකද මේ බලන දේවල් ආකර්ෂණීය දේවල් නෙමෙයි. බොහොම උදාසීන අරමුණු. ඒ සඳහා ලොකු වීරයක් අවශ්‍යයි. ඒ වීරිය පවත්වන්න විරිය සම්බොජ්ජංගේ දියුණු වෙනවා. ඊට පස්සේ මේ ඔක්කොම ටික සාර්ථක වේගණ යනකොට හිතේ යම් ප්‍රසන්න බවක්, ප්‍රමෝදයක්, ප්‍රීතියක් පහළ වෙනවා. ප්‍රීති සම්බොජ්ජංගේ දියුණු වෙනවා. ඊළඟට මේ ඔක්කොම ටික තව තව තැම්පත් වේගණ යනකොට ඒ ප්‍රීතිය ටික ටික ඡය වෙලා ගිහිල්ලා නිකන් බොහොම තැම්පත් වෙච්ච ගතියකට, සහනශීලී ගතියකට, සුවදායී ගතියකට හිතපත් වෙනවා. අන්න සැහැල්ලු ගතියකට හිතපත් වෙනවා. ඒකට කියනවා පස්සද්ධි සම්බොජ්ජංගේ කියලා. අන්න පස්සද්ධි සම්බොජ්ජංගේ ටික ටික දියුණු වෙනවා. ඊට පස්සේ මේ ඔක්කොම ටික ඒ සමබරතාවයේ පවතිනකොට තමයි හිත ඒකාග්‍ර වෙලා සුඛිනෝ චිත්තං සමාධියති කියන ආකාරයෙන් ඒ බොහොම සුවපත්, සැපවත් කායික මානසික තත්ත්වයට යටතේ චිත්ත ඒකාග්‍රතාවයක් දැන් පවතිනවා. අන්න සමාධි සම්බොජ්ජංගේ දියුණු වෙනවා. ඊට පස්සේ තමයි දැන් ඔක්කොම හොඳට යනවා, කටයුතු හොඳාකාරව සිද්ධ වෙනවා. මට තියෙන්නේ වෙන දෙයට වෙන්නිට දීලා හොඳට ඒ ගැන උපේක්ෂාවෙන් බලන්න. අනුපේක්ෂා සම්බොජ්ජංගේ දියුණු වෙනවා. ඉතින් මේ ආකාරයෙන් ඒ ක්‍රමානුකූලව බොජ්ජංග ධර්ම දියුණු වෙන හැටි බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙනවා. හැබැයි ඊළඟ මට්ටමක් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ යම් පමණකට බොජ්ජංග ධර්මයන් දිනුනාට පස්සේ ඊළඟට තියෙන්නේ විවේකීව මේ කටයුත්ත කරන්න. දැන් අර කලින් තරම් වීරයම මූලික කරගෙන, එහෙම නැත්නම් ආරම්භ වීරයක් මූලික කරගෙන යන ගමනක් නෙමෙයි දැන් තියෙන්නේ. දැන් වැඩේ යනවා. දැන් උදාහරණයක් වශයෙන් අපි වාහනයක් පාරට දැම්මහම ඉතින් සමහරවිට අඩු ගියර් එකකින් තමයි පටන් ගන්න. මොකද මේ ලොකු බරක් මේ චලනය කළා ගන්න ඕනේ. ඉතින් ලොකු ඉන්ධන ප්‍රමාණයක් මේ වැය කළා. ඒ අඩු බර ගියර් එකකට දාලා තමයි පටන් ගන්න. ඊට පස්සේ දැන් ක්‍රමානුකූලව පොඩ 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 ඊට වඩා ඉහළ ගියර් වලට දාලා තින් ඔන්න වාහනය වේගවත් කරන්න පටන් ගන්න. දැන් අපි හිතමු අපි දාගත්තා ප්‍රධාන මාර්ගයකට. ඒකේ ලොකු අපි හිතමු ඒ තරම් වාහනත් නැහැ. දැන් සෑහෙන ඉහළ ගියර් එකක දාලා දැන් වාහනේ වේගෙන් ගමන් කරනවා. දැන් අපිට තියෙන මේ අවශ්‍ය පසුබිම ඒ සමබරතාවය තමයි වේගෙන් යන වාහනේ පවත්වන්නයි තියෙන්නේ. ඔන්න ඔය తত্ত্বය බොජ්ජංග ධර්මවලදී සිද්ධ වෙනවා. මුලදි පට්ටම නෙමෙයි ඊට පස්සේ තියෙන්නේ බොජ්ජංග ධර්ම සෑහෙන්න මට්ටමකට දියුණු වෙලා විශේෂයෙන්ම හිත අනිශ්චිත ස්වභාවයකට කිසිවක් උපාදාන නොකර ඉන්න පුළුවන් තත්වයකට පත් වුණාට පස්සේ ඒ තත්වයේ දිගට පවත්වා ගැනීම සඳහා අන්න බොජ්ජංග ධර්මවල දෙවන මට්ටමක දියුණු කිරීම බුදුරජාන් වහන්සේ පෙන්ලා දෙනවා. එතෙන්දි පෙන්ලා දෙන්නේ සති සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං ඔස්සග්ග පරිණාමි. ධම්මවිචේ සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං ඔස්සග්ග පරිණාමි. මේ ආදී වශයෙන් මේ බොජ්ජංග ධර්ම හත ගැනම බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. දැන් ඒ විවේකයට නැඹුරු වෙලා තමයි හිත දියුණු කරන්නේ. බොජ්ජංග ධර්ම තවදුරටත් දියුණු කරන්නේ. හිත කලබල කරගන්න යන්නේ නැතුව, අවුස්සන්න යන්නේ නැතුව, නොසන්සුන් කරගන්න යන්නේ නැතුව හිතේ ඒ තැම්පත් භාවය, සංසුම් භාවය, නතර වෙච්ච ගතිය පවත්වමින් තමයි දැන් තවදුරටත් බොජ්ජංග ධර්මයන් දියුණු කරන්නේ. ඒ වගේමයි පැමිණෙන අය අනිකුත් පංචකාම නිශ්චිත අරමුණු ඒව කෙරෙහි තියෙන දැන් විරාගී ආකල්පයක්, ඇල්මැරිච්ච ආකල්පයක්. ඇහෙන් දැක්කට ඒ ඔස්සේ දැන් යන්නේ නැහැ. කනෙන් ඇහුණට ඒ ඔස්සේ යන්නේ නැහැ. නාසයෙන් දිවෙන් කයෙන් දැනුණට ඒ ඔස්සේ යන්නේ නැහැ. මනසට අරමුණු ආවත් ඒ ඔස්සේ යන්නේ නැහැ. ඒවා කෙරෙහි තියෙන යම්කිසි විරාගී ආකල්පයක්. අන්නේ විරාගී ආකල්පයකින් තමයි දැන් තවදුරටත් මේ බොජ්ජංග ධර්මයන් දියුණු කරන්නේ. නිරෝධ නිසිතං. හිතේ තියෙන එක්තරාන්දමකින් අර කලින් වගේ කතන්දර ගොත ගොතා ප්‍රපංච කර කර යනවා වෙනුවට ඒ ප්‍රපංචවල නතරවීමක්, කතන්දරවල නතරවීමක්, හිත නිශ්ශබ්ද වීමක්, හිත නතරවීමක්. මෙන්න මේ නතරවීමක් සහිතව තමයි බොජ්ජංග ධර්මයන් දියුණු කරගෙන යන්නේ. ඔස්සග්ග පරිණාමින් දැන් අත හැරීම මූලික කරගෙන තමයි මේ කටයුත්ත කරගෙන යන්නේ. හිතේ මොකක්වත් තියාගන්නේ නැහැ, උපාදාන කරන්න යන්නේ, මොකක්වත් හිත ඇසුරු කරන්න යන්නේ, හිත කොහෙවත් පිහිටවන්න යන්නේ නැහැ. ඉතින් මෙන්න මේ බඳු මට්ටමක් මූලික කරගෙන තමයි මේ බොජ්ජංග ධර්මයන් මේ දෙවැනි අධියරේදී දිනු කරගෙන යන්නේ. ඉතින් මේ ආකාරයෙන් භාවනා ප්‍රධානය ගැන දේශනා කරන භාගතුන් වහන්සේ ඉද බික්කවේ බික්කු සති සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං ඔස්සංග පරිණාමින් ආදී වශයෙන් ප්‍රකාශ කරනවා. ඉතින් මේ විදිහට බොජ්ජංග ධර්ම හත ගැනම භාගතුන් වහන්සේ මේ කොටසදී දේශනා කරලා තියෙනවා. ඊට පස්සේ පින්වත්නි අපිට හම්බ වෙනවා දැන් මේ දියුණු කරපු දේවල් ආරක්ෂා කරගන්න අවශ්‍යයි. එහෙම නැත්නම් මේවා ඉස්සලා යනවා. මේවා නිකං හොදපාලු වෙන්න ගන්නවා. ෂේ වෙලා යනවා මේ හොඳ දේවලුත්. ඇත්තටම අකුසල් පැත්ත දියුණු කරන්න ඕම නැහැ. ඒක ඉබේ වැඩෙනවා. නමුත් කුසල් පැත්ත ඉබේ දියුණු වෙන්නේ නැහැ. ඒක උවමනාවෙන් දියුණු කරන්න අවශ්‍යයි. ඒ වගේමයි ඒක දියුණු කරා පමණින් ප්‍රමාණවත් නැහැ. ඒ දියුණු කරගත්තු ටික ආරක්ෂා කරගන්නත් සිද්ධ වෙනවා. එහෙම නැත්නම් ආයෙත් අර ලිස්සන ගහේ රූටල් ඇවිල්ලා බිමට කඩන්ගට එනවා වගේ අපිවත් ආයෙ අර හිටපු තැනටම කඩාගෙන වැටෙනවා. ඒ නිසා යෝගාවචරයෙන් භාවනා කරන්න පටන් ගත්තාම, සතිය දියුණු කරන්න පටන් ගත්තාම මූණ පාන ප්‍රධාන පක්ෂය තමයි, ප්‍රධාන ප්‍රශ්නයක් තමයි යෝග. සතියක් දෙකක් උත්සාහයෙන් භාවනා කරනවා, දවසක් දෙකක් කරන්න බැරි වුණ ගමන් ආයෙත් බින්දුවට වැටෙනවා. ඉතින් ওই தત્ත්වය ඉතින් නැවත නැවත සිද්ධ වෙනකොට ඉතින් යෝගාවචරයේ තේරුම් ගන්න ඕනේ මේ වැඩේ කළාට මදි මේ දියුණු කරන කුසලතාවයන් හිතේ ආරක්ෂා කර ගැනීම සඳහා යම්කිසි වෑයමක් දරන්න සිද්ධ වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ හතරවෙනි කොටසට නමක් දීලා තිනවා අනුරක්ඛන ප්‍රධානේ කියලා. ඒ කියන්නේ හිතේ මේ ಗುಣධර්ම දියුණු කරගත්තාට පස්සේ ඒවා ආරක්ෂා කර ගැනීම සඳහා දරන වෑයම. උප්පන්නානං කුසලානං ධම්මානං තිතියා අසම්මෝසාය බිහියෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූර්යා චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති අයං උච්චතාවසෝ සම්මා වායාම. දැන් මේ හතරවන ආකාරයේ වීරය එතකොට කුසල් සම්බන්ධෙනුයි කියන්නේ. හිතේ දියුණු කරගන්නා වූ ඒ කුසලතාවයන් සම්බන්ධෙනුයි කියන්නේ. ඒ දියුණු කරගත්ත කුසලතාවයන් තිතියා. ඒක හොඳට පැවැත්වීම සඳහා, දිගට පවත්වා ගැනීම සඳහා යම් වෑයමක් දැරිය යුතුයි. අසම්මෝසාය. ඒක ෂය වෙලා නොයෑම පිණිස, ඒක දුරු නොවීම පිණිස, ඒක පැවැත්වීම පිණිස වෑයමක් දැරිය යුතුයි. බිහියෝ භාවාය. ඒක තව තව වර්ධනය කිරීම පිණිස, වඩා වර්ධනය පිණිස වෑයමක් දැරිය යුතුයි. වේපුල්ලාය. ඒක විපුලත්වයකට පත් කිරීම පිණිස, තව තව වර්ධනය කිරීම පිණිස, ප්‍රබල මට්ටමකට පත් කර ගැනීම පිණිස වෑයමක් දැරිය යුතුයි. භාවනාය පාරිපූර්ණ්‍ය. භාවනාව තුළින් පරිපූර්ණත්වයකට පත්වීම පිණිස, මේක උත්කෘෂ්ඨ මට්ටමක් දක්වාම ගෙන ඒම පිණිස වෑයමක් දැරිය යුතුයි. ඒ සඳහා අන්න හිතේ කැමැත්තක් ඇති කරගන්න, මේක මං කළ යුතුයි කියලා උවමනාවක් ඇති කරගන්න. ඒ සඳහා වීරයක් ආරම්භ කරනවා, හිතේ අදිෂ්ඨානයක් ඇති කරගන්න. ඊළඟට ප්‍රධාන වීරයක් ආරම්භ කළා, ඒ දියුණු කරන කුසලතාවයන් හිතින් බැහැර යන්න නොදී, හිතෙන් ෂය වෙන්න නොදී, ආයි බිඳුවට වැටෙන්න නොදී, ඒවා පරිහානියට ලක් වෙන්න නොදී, ඒ දියුණු කරන ටික ආරක්ෂා කරගන්න යෝගාවචරයේ උත්සාහන්ත වෙනවා. ඉතින් එතකොට අපිට සිද්ධ වෙනවා, දැන් කාරණා ගණනාවකින් එහෙමනම් මෙන්න මේ සතර සම්‍යප්ප්‍රධාන වීරය සම්මා වායාම ගැන කතා කරන්නේ. එතකොට මේ සම්මා වායාම කියන එක තනියෙන් තියෙන එකක් නෙමෙයි. මේ සඳහා සතියෙන් ලකෝ පිටුවහලක් ලැබෙනවා. සතියෙන් තමයි පෙන්ලා දෙන්නේ කොයි වෙලාවෙදිද වීරය සමබර කළ යුතුයි කියලා. මුලදී සමහරලාට ලොකු වීරයක් ආරම්භ කරනවා, ලොකු වීරයකින් වැඩේ පටන් ගන්නවා. ඊට පස්සේ හිත වර්ධනය වෙන හැටි, දැන් කොයි කොයි මට්ටම් වලට හිත වැඩිලා තියෙනවද, මොන වගේ මේ තත්ත්වයකද දැන් හිත තියෙන්නේ කියලා සතියෙන් තමයි පෙන්ලා දෙන්නේ. ඒ අනුව අන්න වීරය සමතාවයක් කරනවා, සීවිරය අඩු වැඩි කිරීමක් කරනවා. ඊට පස්සේ සෑහෙන වීර මේ භාවනාව හොඳට කෙරීගෙන යනකොට ධම්ම මේ බොජ්ජංග ධර්මයන් සෑහෙන පමණකට දැන් දියුණු වෙලා, ඒක මේ අපි තුම එකම පරයන්කයක් ඇතුලේ දැන් හොඳට උත්කෘෂ්ඨ මට්ටමක් දක්වා ඇවිල්ලා තියෙනකොට දැන් අන්න වීරය සමකල්ලා, තවත් ටිකක් වීරය වෙනුවට දැන් හිතේ සමාධිය, සමබරතාවය, පස්සද්ධිය, උපේක්ෂාව වෙන විදිහට අන්න ඒ වීර සමතාවයක් කරන්න කෙනෙකුට සිද්ධ වෙනවා. එතකොට සතියෙන් තමයි මේ කටයුත්ත ඒ සමබර කිරීම කළා දෙන්නේ. කොයි පැත්තටද මම දැන් වීරයක් යොදන්න ඕනේ කියන එක පෙන්ලා දෙන්නේ සතියෙන්. ඊට පස්සේ යා යුතු මාර්ගය මෙන්න මේකයි කියලා ඒ නිවැරදි එල්ලය, දිශාව පෙන්ලා දෙන්නේ සම්මා දිට්ඨියෙන්. අයහපත් දේවල් වෙනුවට යහපත් කල්පනාවන් ඇති කළ තින්නේ සම්මා සංකප්පෙන්. ඊට පස්සේ මේ සඳහා වමනා කරන චර්යාමය වශයෙන් අපේ තියෙන තබා ගත යුතු සීලය සංවර වීම, ඒක ලබල දෙනවා අන්න සීලෙන්, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීවෙන්. ඒතර මෙන්න මේ මාර්ග අංග දැන් එකාතකින් බැලුවාම බොහොම ඕනෝන්ට උපකාර කරමින් බොහොම සාමූහික ගමනක් තමයි දැන් මේ යන්නේ. එබන්දු සාමූහික ප්‍රයත්නයක් තමයි අපේ හිතේ දියුණු වෙන්නේ. එබන්දු සාමූහික ප්‍රයත්නයකින් තමයි මේ සියල්ල මේ මාර්ග අංගයන් තවදුරටත් අපේ හිතේ ටික ටික දියුණු කරගන්න කෙනෙකුට අවස්ථාව ලැබෙන්නේ. එතකොට ඒ අපේ හිතේ දියුණු කරගෙන යන ඒ අපි තුමු බොජ්ජංග ධර්මයන් මාර්ග අංගයන් තවදුරටත් ආරක්ෂා කරගන්න, තව තව ඒවා පරිපූර්ණත්වයට පත් කරගන්න, ඒවා හෝදපාලු නොවි, ක්ෂය නොවි, දුරු නොවි, නැත්තම් පිරිහෙන්න නොදී ආරක්ෂා කරගන්න දරණ වෑයම තමයි මේ අනුරක්ෂණ ප්‍රධානයේ වශයෙන් ඒ ආරක්ෂා කිරීම පැත්තෙන් කෙනෙක් දරණ වෑයම. ඉතින් මේ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ මෙන්න මේ සම්මා වායාම යහපත් වෑයම, යහපත් උත්සාහය, යහපත් වීරය කොටස් හතරකින් නැත්නම් ආකාර හතරකින් විස්තර කරලා තියෙනවා. ඉතින් අපිත් මේ කරුණු කාරණා හොඳින් තේරුම් අරගෙන අපි කරගෙන යන භාවනා කටයුතු වලදීත් මේ සම්මා වායාමය නිවරදිව පවත්වමින් අපේ භාවනා කටයුතු සාර්ථක කර ගැනීම සඳහා අපි උත්සාහවත් වෙමු. අපේ ජීවිතයටත් මේ සම්මා වෑයම එකතු කරගන්න අපි උත්සාහවත් වෙමු. ඒ සඳහා අප සියලු දෙනාටම මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් අද දින ධර්මදේශනාවෙන් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.